යෝජිත පාර්ලිමේන්තු ප්‍රමිති පිළිබඳ කට පිළිබඳ පනත් කෙටුම් පත පිළිබඳව සහ උපරිමාධිකරණ විනිශ්චයකරුවන්ට වෙනත් රටවල අනේවාසික විනිශ්චයකරුවන් වශයෙන් සේවය කිරීම සඳහා අනුමැතිය ලබා දීම යන කරුණු පිළිබඳව පක්ෂනායකයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා වන දෙවන රැස්වීම මාගේ ප්‍රධානත්වයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ඇමතුමාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තයේ පක්ෂනායකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් සමග 20-23 දෙසැම්බර් 11 සඳුදා එනම් අද දින පූර්වභාග 11ට කාරක සභා කාමර අංක 1 පැවැත්වීම නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන මෙන් ඒ සඳහා ආරාධනා කර තිබෙන සියලු දෙනා වෙත මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි.
මම මේක ප්‍රසිද්ධිය කියන්න ඕන. මොකද කමිටිය වල කියනවා පත්‍ර වලට යන්නේ නැහැ. විදේශකාරවරුන්ට රට යන්න ඕන නම් ඒක තීන්දුව කරන්න ඕන අග්‍ර විශේෂකාරතුමයි විදේශකාරවරු අපි නෙවෙයි. අපි නෙවෙයි
රටස්.
මම නිකන් කියන්නේ දේශපාලනඥයන්ට විදේශකාරවරු තෝරන්න බෑ රට යන්න.
ඒක හවස කතා කරලා
මම නිකන් කියන්නේ විදේශකාරවරු
ඒක දවල් 11ට කතා කරලා
ඉවරයි. විදේශකාරතුමා තීන්දුව කරන්න ඕන ඒක.
මෙතන කතා කරන්න බෑ නේ ඒක. ඒක කාරක සභා වාර්තා පිළිගැනීම හදට හද බහරකාර අරමුදල සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත.
ගරු කථානායකතුමනි, හදට හද බහරකාර අරමුදල සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ ගුවස්තදායක ස්ථාවර කාරක සභාවේ වාර්තාව හා එහි කාර්යසටහන් මම ඉදිරිපත් කරමි.
සල්කා බැලීම කවදාද? හෙට. අමාත්‍යංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව.
ගරු කථානායකතුමනි, වාරිමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාර්ක සභාව වෙත යොමු කරන ලද 1979 අංක 23 දරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය 54-1 සහ 54-2 වගන්ති යටතේ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 20-23 අගෝස්තු 14 දින ඇති අංක 23:45 ඉරක් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම දැලසලා පිරුම් ඇත්තම
ගරු කථානායකතුමනි, මහරගම පුරාණ පාර පළමු පටුමග අංක 10 දරන ස්ථානයේ පදිංචි MKW වික්‍රමරත්න මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කතරගම දෙටගමුව 13-1 ඉදිරිපිට අංක 61 දරන ස්ථානයේහි පදිංචි R ප්‍රදීපිකා විතාන මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු ජමින්දි විජේසිරි මහතා මහජන ආරක්ෂක
මලේ ප්‍රශ්නය අහනවා ගරු කථානායකතුමනි.
මාසයක් කල්ලිලා සිටිනවා ගරු කථානායකතුමනි.
වසන්ත යප බණ්ඩාරමෙතුමනි,
මම අහනවා ගරු කථානායකතුමනි,
ජයන්ත කරුණාතිලක මෙතුමා
absent.
දලසලා පිරු මෙතුමා,
මම අහනවා කථානායකතුමනි, ගරු කථානායකතුමනි, මීට පෙරත් ආණ්ඩුක් සංගදායකතුමා මේ ප්‍රශ්නය කල් අරගත්තු ප්‍රශ්නයන් ඉතාම ගරු කථානායකතුමනි, රටේ රිය අනතුරු සම්බන්ධයෙන් මේ ප්‍රශ්න අහන්නේ. ගරු අගමැතිතුමත් ඉන්න වෙලාවේ මේ රටේ රිය අනතුරු ගරු කථානායකතුමනි දිනකට 7-8 සිද්ධ වෙනවාමයි මාර්ග රිය අනතුරු. මාර්ග මරණ සිද්ධ වෙනවා 7-8 විතර. ඒතර මෙයින් ගරු කථානායකතුමනි මෙයින් හැම පැය 3-4 සැරයක් රිය අනතුරුකින් එක්කෙනෙක් මැරෙන රටක් බවට පත් වෙලා තියෙනවා. මම කියන්නේ හදිසිය වෙච්ච දෙයක් නෙමෙයි. ඔබතුමාලගේ වැරදින් වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම නෙමෙයි මම කියන්නේ. ඉතින් මේක ඉතාම බරපතල කාරණාවක් අවධානය යොමු කරන්න මෙතනින් ගරු අගමැතිතුමනි වැඩිම සංඛ්‍යාවක් මැරෙන්නේ මෝටර් බයිසිකල් වලින් වෙන්න මේ රිය අනතුරු සඳහා. රිය අනතුරු වලින්. ඉතින් දැනට දැන් මම ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් ඉඳිද්දී 2009 අර ඩිමෙරිට් සිස්ටම් එක අසාධුගත කිරීම ආරම්භ කරා. ඒ වෙලාවේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් ඉන්නවා. අපි අලුත් ලයිසන් එක පටන් ගත්තෙම මේ ක්‍රමවේදය අනුලලා දීමේ උවමනා පිට.
ඔබතුමාගේ පැහැදිලි කිරීම කියන්නේ ඒ ඇති ඉක්මනින්.
ඒක තමයි මම කිව්වේ ගරු කථානායකතුමනි. දැන් අලුත් මොඩරත ප්‍රවාහන කොමසාරිස්තුමා උනන්දුවක් ගන්නවා මේ සිස්ටම් එක අනුරල දෙන්න. නිශාන්ත විරසිංහ මැතිතුමා ඉතාම දක්ෂ නිලධාරියෙක් බව මම දන්නවා. හැබැයි ආණ්ඩුවක් විදිහට මේක බර තියන්න මේ අසාදු ගත කිරීම ඩිමෙරිට් සිස්ටම් එක අනුලා දීම හරහා තමයි මොකද වැඩිම රියනතුරු වෙන්නේ ගරු කතානායක රියනතුරු වෙන්නේ බීමත්කමින් අපරක්ෂාකාරී රියබදවීමෙන් සහ අධික වේගය නිසා.
එතුමායි ඔබතුමාට උත්තර දෙන්නේ එතුමා මාසයක් කල් ඉල්ලුවයි.
මම මේ කිව්වේ ඔබතුමාට දෙවතාවක් කල් අරන් තියෙන නිසා.
ඒක ඉතින් අමාත්‍යතුමාගේ
බලය. න්‍යායපත්‍ය බලන්න පළවෙනි පාර.
BYG රත්නසේකර මැතිතුමා absent. දෙවෙනි වටේ තුන්වෙනි ප්‍රශ්නය.
අරුණාචලක මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත මැතිතුමාගෙන් තුන්වෙනි ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමා සභාගත කරනවා.
සභාගත
කරනවා.
සභාගත කරනවා. හා පැහැදිලි කරගන්න.
සභාගත කරා.
ගයන්ත කරුණාතිර මැතිතුමා.
හරි. බොහොම ස්තුතියි කතානායකතුමනි. මම ඇහුවේ වැවිලි කර්මාන්ත හා කෘෂිකර්ම ඇමැතිතුමාට අදාළ ප්‍රශ්නයක්. එතුමා පිළිතුරු දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පැහැදිලි කර ගැනීමක් කරන්න අවශ්‍යයි. දැන් ඇමැතිතුමනි මේ වැට් එක ගැහුවම ඔය වැඩි කරන වැට් එකට ගොවීන්ගේ උදැල්ල මුල්ලුවේ ඉඳලා කෘෂිකර්මාන්තට දෙන ට්‍රැක්ටර් එක දක්වාත් ඒ වගේම සියලුම රසායනික පෝරවලට සියලුම රසායනික පෝරවලට බලපානවා. දැනටම කුරුඳු වලට මිලක් නැතුව පෝර දාගන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා කුරුඳු ගොවීන්ට. තේ නිෂ්පාදනය ඔබතුමා දන්නවා වාර්ෂිකව විශාල ප්‍රමාණයකින් අඩු වෙලත් වෙනවා. අනිත් ගොවීන්ටත් මේක බලපානවා. ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා විතරක් කියන්න කරුණාකරලා.
සම්බන්ධව මේ අපේ අදහස් අපි කැබිනට් මණ්ඩලයේදී දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඒ පිළිබඳව දැනට සාකච්ඡාව පවත්වමින් යනවා. ආණ්ඩුපක්ෂ රැස්වීමේදීත් අපේ මන්ත්‍රීවරු මේ කාරණේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරා.
හරි හරි. දෙවෙනි වටේ පළවෙනි පස්වෙනි ප්‍රශ්නය.
මම අහනවා කතරක්.
හරි රත්නසේකර
මැතිතුමා. ගන්න මම ඔබතුමාට පිගොනු එවන්නම් දැන්. හරි. පිළිතුර තියෙනවා ඔක්කොම මේ.
ඒක ඔබතුමා කල් වෙලා ඇසේ නැතුව ගන්න ඕන. 27-2 ප්‍රශ්නයේ විපක්ෂ නායකතුමා කාලේ ඊයේ සම්පූර්ණ කාලය නැති කරගත්ත අපි. ඔබතුමා අවස්ථාව ගන්න නැත්නම් මම ඊළඟ මාතෘකාවට යන්න.
වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමා
වරප්‍රසාද ප්‍රශ්නයක් ගන්න නම් ඊට කලින් මගේ මට දැනන්න ඕන.
අතුරු ප්‍රශ්නයත් එතුමාගේ ප්‍රශ්නේ න්‍යාය පත්‍රයේ තියෙනවා.
දෙවන වටේ දෙක ගියා. ඒක ඉවරයි පන්තිතුමා. ඔබතුමාගේ 27-2 යතේ ප්‍රශ්නේ. එතුමාට ඔබතුමයි ප්‍රශ්නේ කියන්නේ. එතුමාට ප්‍රශ්න ගන්න
කියන්නේ.
පැවති ආණ්ඩුව රසායනික පොහොර භාවිතය තහනම් කර කාබලික පොහොර පමණක් භාවිතා කළ යුතු බවට ගත් අත්නෝමතික තීරණය නිසා අතිවිශාල හානියක් සිද්ධ වුණා. මේ නිසා සිදුවුණු ඇතැම් පාඩු සම්බන්ධයෙන් මේ වෙනකල් ගණනය කිරීමක් පවා සිදු කරලා නැහැ. ඒ වගේම කාබලික පොහොර ආනයනයේදී සිදුවුණු අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වසරකට අධික කාලයක් ගත වෙලා තිබුණත් එම විගණන වාර්තාව අනුව වගකිව යුත්තන් තෙරෙහිව නීතිමය පියවර ගන්නට වත්මන් රජයේ අපෝසත් වෙලා තිබෙනවා. මේ ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට සලකලා මේ ප්‍රශ්න ටික මම රජයට ඉදිරිපත් කරනවා, ඇමතිවරයාට ඉදිරිපත් කරනවා පිළිතුරු සඳහා. රසායනික පොහොර භාවිතය එක් රැයකින් තහනම් කිරීමට තරම් අමනෝඥ ප්‍රතිපත්තිය තීරණය රජයේ ගනු ලැබූ අවස්ථාවේදී කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කටයුතු කරන ලැබුවේ කවුරුන්ද? සියලු කෘෂි වගාවන් සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කළ යුතු බවට සංකල්ප පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කරනු ලැබුවේ කවුරුන් විසින්ද? එම සංකල්ප පත්‍රිකාව සභාගත කළ හැකිද? 2019-2022 කාලවකවානුවේදී කෘෂිකර්ම අමාත්‍යංශයේ කොපමණ අමාත්‍යංශ ලේකම්වරු සංඛ්‍යාවක් කටයුතු කරනු ලැබුවේද? ඒ කවුරුන්? කාබනික පොහොර මෙට්‍රික් ටොන් 96,000ක ප්‍රසම්පාදනය හා සම්බන්ධ විශේෂ විගණන වාර්තාව මගින් අදාළ සුරක්ෂණයන් කල් ඉක්ුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අයකර ගැනීමට නිර්දේශ කර තිබෙනවා. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මෙම නිර්දේශ අනුව වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට අදාළව නීතිපතිගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කළේද? නොයසේ නම් ඉහත නිර්දේශයන් අනුව ක්‍රියාත්මක වීමට රජය පමාවන්නේ ඇයි? ආණ්ඩුවේ උත්සාහය මේ සඳහා වගකිව යුතු ආණ්ඩුවේ පාර්ශ්වයන් තවදුරටත් ආරක්ෂා කර ගැනීමද කියලා මම අහන්න කැමතියි. මෙම ප්‍රසම්පාදනයේ සම්පූර්ණ වටිනාකම කොපමණද? මේ කියන්නේ මේ අසූචි පෝර ගනුදෙනුවේ. එම ප්‍රසම්පාදනයේ අසාර්ථක වීම නිසා රජයට ගෙවීමට සිදු වූ වන්දි මුදල කොපමණද? ඒ කියන්නේ අසූචි පෝර ගනුදෙනුවේ. සම්පූර්ණ ප්‍රසම්පාදිත වටිනාකමකින් කොපමණ ප්‍රතිශතයක්ද? එම පොහොරවලින් යම් ප්‍රමාණයක් හෝ රට තුළ භාවිතයට ගන්නේද? මෙම ප්‍රසම්පාදනය නිසා අහිමි වූ මුදලට වගකිව යුත්තේ කවුරුන්ද? ජාතික විගණන කාර්යාලය මගින් මෙම කාබනික පොහොර ප්‍රසම්පාදනය සම්බන්ධයෙන්, ඒ කියන්නේ මේ අසූචි පොහොර ප්‍රසම්පාදනය ගැන මම කියන්නේ, විශේෂ විගණන වාර්තාව පසුගිය 2022 වසරේ සැප්තැම්බර් 2 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම විගණන වාර්තාව මගින් හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එම වගකිව යුත්තන් කෝප් කමිටුවට ගෙන්වා තිබේද? ඒ කියන්නේ මේ අසූචි පොහොර ගනුදෙනුව ගැන. නොයසේ නම් රටට අතිවිශාල පාඩුවක් සිදු කළ මෙවැනි ගනුදෙනුවක්, අසූචි පෝර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු විමසීමට කෝප් කමිටුව විසින් දිනෙන් දින කල් දමනු ලබන්නේ ඇයි? ඒ කියන්නේ අසූචි පෝර ගනුදෙනුව ගැන. කාගේ ඕනාව මතද? අසූචි පෝර ගනුදෙනුව ගැන. මෙම කාල සීමාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයේ දරුවේ කවුද? ඒ කියන්නේ මේ අසූචි පෝර ගනුදෙනුව ගැන. රසායනික පොහොර භාවිතය තහනම් කිරීම නිසා 2021 හා 2022 වසරවලදී වීවගාව, තේවගාව, එළවලු වගාව, පළතුරු වගාව සහ අලිකුත් භෝග නිෂ්පාදනයන්හි සිදු වූ අඩුවීම පෙර වර්ෂවලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව සහ ප්‍රතිශතාත්මක වශයෙන් කවරේද? ඒ කියන්නේ අසූචි පෝර ගෙනල්ලා ඒව බාර දීලා ඒ නිසා ඇති වුණු වස්වැන්න හානිය ගැන මම අහන්නේ. බතලේගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සිදු කරනු ලැබූ පර්යේෂණයක් මගින් කාබනික හා රසායනික පොහොර මිශ්‍රණයක් තුළින් වගා කටයුතු සිදු කිරීම වඩාත් ඵලදායි බව අනාවරණය කරගෙන තිබෙනවා. මේ සම්බන්ධව රජයේ දැනුවත්ව සිටියේ රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් රජයේ වත්මන් ප්‍රතිපත්තිය කුමක්ද? ඒ මොකද අවුරුදු 11ක කන්න 22ක පර්යේෂණයක් කරලා බතලේගොඩ පර්යේෂණය තීන්දුව කළා තිබෙනවා රසායනික සහ කාබනික පොහොර මිශ්‍රණයකින් තමයි වැඩිම අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. කාබනික පොහොර විතරක් දැම්මොත් අස්වැන්න 121 සිට 31 දක්වා අඩු වෙනවායි කියලා ඒ පර්යේෂණ වාර්තාවේ තිබෙනවා. මම අහන්න කැමතියි ඔබතුමන්ලා මේ පර්යේෂණ වාර්තාව ගැන දැනගෙන හිටියද? පසුගිය 2021 ඔක්තෝබර් 13 වෙනි දින හිටපු කෘෂිකර්ම ඇමතිවරයා විසින් මෙරටට පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගයක් ලිතුවේනියාවෙන් ආනයනය කරනු ලැබූ බව මාධ්‍ය නිවේදනයන් නිකුත් කර ඇති බවට වාර්තා වී තිබුණා. ඒ කියන්නේ පොටෑසියම් ක්ලෝරයිඩ් හඳුන්වලා තියෙන කාබනික පොහොර හැටියට. මම අහන්න කැමතියි ඔබතුමාගෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරද කියලා. ඉහත දිනේදී සත්‍ය වශයෙන්ම ආනයනය කර ඇත්තේ කාබනික පොහොර තොගයක්ද නැතහොත් රසායනික පොහොර තොගයක්ද? මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ රසායනික පොහොරද එහෙම නැත්නම් කාබනිකද? එසේනම් කොපමණ ප්‍රමාණයක් ගෙන්වන ලද්දේද? ඒ සඳහා වැය වුණු මුදල කොපමණද? එම පොහොර භාවිතා කළේ කෙසේද? වැඩි මිලකට ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීම සම්බන්ධව විශේෂ විගණන පරීක්ෂණ සිදු කර ඇති බව විෂය භාර අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ තමයි අසූචි පොහොර ගනුදෙනු අංක 2. මෙම විගණන පරීක්ෂණ සම්බන්ධ වාර්තාව සකස් කර අවසන්ද? එසේනම් මෙම වාර්තාව මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ කවදාද? රජයේ මෙවර අයවැය යෝජනා මගින් පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 19,500ක් වෙන් කර තිබෙනවා. ඒක ගැන අපේ ස්තුතිය පුද කරනවා. ඒක අපි හොඳයි කියලා කියනවා. හැබැයි මේ වෙන් කරපු මුදල් ප්‍රමාණය මේ රටේ ගොවිතැනේ නියැලෙන ජනතාවගේ පොහොර අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් නැtei කියන එක තමයි අපේ හැඟීම. ඒ නිසා අඩුම ගානේ සප්ලිමෙන්ටරි එස්ටිමේට් එකක් ඉදිරිපත් කරලා මේ ප්‍රමාණය වැඩි කරන්නට ඔබ කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරනවා. මෙම පොහොර සහනාධාරය ලබා දෙන්නේ කවර භෝගයන් සඳහාද? මෙහිදී ලබා දෙන පොහොර වර්ගයන් කවරේද? මෙම පොහොර සහනාධාරය යටතේ පොහොර හෝ මුදල් ලබා දෙන ක්‍රමවේදය කුමක්ද? මම විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරන්න කැමතියි, කෘෂිකර්ම ඇමතිවරයා හැටියට කෘෂි උපකරණවලට, උදළු තලවලට, ඒ වගේම ට්‍රැක්ටර්ස් වලට, ඒ යන්ත්‍රෝපකරණවලට, පොහොරවලට, මේ හැමදේටම, තේවලට, කුරුඳුවලට, අපනයන භෝග වගාවට, වීගෝවිතනට, එළවලු, පළතුරු, මේ හැම එකකටම භාවිතා කරන පොහොරවලට වැට් එක ගහලා තියෙනවා, වැඩි කරලා තිබෙනවා. වැට් එක ගහලා තියෙනවා, වැට් එක වැඩි කරලා තිබෙනවා. ඒක ගැන ඔබ සුභවාදී මතයකද සිටින්නේ? එහෙම නැත්තම් මේ ජනතාව අපායට ගෙන යන ගහන මේ වැට් එකට ඔබතුමා කෘෂිකර්ම ඇමතිවරයා හැටියට විරුද්ධ වෙනවද? ස්තුතියි.
අරු කතානායකතුමනි, මේ විපක්ෂ නායකතුමා ප්‍රශ්න පත්‍රයක්ම තමයි අහන්නේ. ඒ නිසා මේකට යම් කාලයක් ගත වෙනවා. මොකද කෝප් එක ගැනත් මේකෙම අහනවා. ඒ වගේම පළවෙනි එක තමයි මේ අසූචි පොහොර කියලා දෙයක් පිළිබඳව අපිට කිසිදු වාර්තාවක් හෝ සටහනක් නැහැ. ඒකත් කියන්න ඕන. කෙසේ වෙතත් ඔබතුමා අහපු මේ සියලුම් ප්‍රශ්න වලට අපි ඉතාමත් කඩිනමින් පිළිතුරු ලබා දෙන්න කටයුතු කරා.
බොහොම ස්තුතියි අමාත්‍යාංශ ප්‍රකාශන විජේදාස රාජපක්ෂ මහත්මයා. හරි. අරු මොකද්ද මේ චර්ත හිරත් මහත්මයා?
අරු කතානායකතුමනි, අපේ විපක්ෂ නායකතුමාගේ අර ප්‍රශ්නයේදී මතු කරපු එක කාරණයක් තිබුණා, මේ කෝප් කමිටුවේ ඒ කාලේ හිටපු සභාපති කවුද කියලා. ඒක ඒ අමාත්‍යංශයක වැය ශීර්ෂ සාකච්ඡා කරන්නේ කෝප් කමිටුවේ නෙමෙයි, කෝපායකේ පමණයි. ඒ නිසා ඒක කෝප් කමිටුවට අදාළ නැහැ කියලා
කියනවා.
පොයින්ට් බෝඩ් කතානායකතුමනි, අද න්‍යාය පත්‍රයේ විෂයංක 6 යොදවලා තියෙනවා එකතු කළ අගය පිළිබඳ බදු සංශෝධනය කෙටුම් පත ගේනවා කියලා. දැන් මම මෙතන සඳහන් කරන්න හදන්නේ කතානායකතුමනි, ඇත්තටම මේක මම මෙතන සාකච්ඡා කරන්නෙත් නැහැ. මේක බිස්නස් කමිටියකට ඇත්තටම ආවනම් එතන අපි සාකච්ඡා කළා නැහැ, මෙතන සාකච්ඡා කළන්නෙම නැහැ. මේක මෙතනට ආපු නිසා තමයි මෙතන ඔබතුමා ඉදිරිපිට මේක ගන්න වෙලා තියෙන්නේ. මොකද මේක න්‍යාය පත්‍රයට ඇතුළු වෙලා තියෙනවා. දැන් මෙතන මේක වරප්‍රසාද කඩකිරීමක් තියෙනවා. මොකද මේ එකතු කළ අගේ බද්ද මුළු බදු ප්‍රමාණයෙන්, රජය එකතු කරන මුළු බදු ප්‍රමාණයෙන් 50%කට වැඩි. අපි අනිවාර්යයෙන්ම බහුතරයක් තියෙන ආණ්ඩුවකට කොහොමත් සම්මත කරගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවේ වාද විවාදයක් තියෙන්නේ විපක්ෂයේ අදහසුත් එකතු කරලා වෙනස් කිරීමක් කරනවන එක කරලා අනුමත කරගන්නයි. ඒ නිසා මම කියනවා කතානායකතුමනි, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා තුන්වැනි වගන්තියේ පාර්ලිමේන්තුවේ භාෂණය හා විවාද කිරීමේ කටයුතු වලට බාධාවක් කරන්න එපා කියලා. ඉතින් මේක විවාදය විතරයි ඉල්ලන්නේ. අපිට ජනවාරි මාසේ හරි දෙසැම්බර් මාසේ ඔබතුමාගේ ඉල්ලන්නේ සම්පූර්ණ විවාදයක්. කෙටි කරන්න එපා, සම්පූර්ණ විවාදයක්
අවශ්‍යයි. ඊයේ දවසම දුන්නා, ඉතින් ඊයේ ආවේ නැහැනේ
සභාවට. ගරු කතානායකතුමනි,
full time එකම දෙනවා.
එමෙතුමා
දෙනවා දෙනවා ඔබ ඉන්න ගෑ ගහන්නේ නැතුව. ගරු කථානායකතුමනි ප්‍රධාන වැඩකටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු විසර්ජන 2024 50 කෙටුම්පතේ අද දිනට නියමිත කාර්ක සභා අවස්ථාවේ වැඩකටයුතු නිම වූ ඉක්බිතිවම අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ විෂයාංක 6 එකතු කළ අගය මත බදු සංශෝධන 50 කෙටුම්පත සහ විෂයාංක 7 මුදල් 50 කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීම අද දිනම සම්මත කිරීමෙන් අනතුරුව විෂයාංක 8 පරිපූරක මුදල ශීර්ෂ 222 වැඩසටහන 1 යෝජනාවද පාර්ලිමේන්තුව විසින් අද දිනම අනුමත කළ යුතුය.
ස්වභාවිකංගද
Divide.
Now you are dividing now. So we, let's go for the vote. Oh, mukadda point.
Bata pondak. Metana dang balanna ada vari marga sahakatcha karanawa. Bat ekak sahakatcha karanawa. Mudal pada sahakatcha karanawa meka puluwanda?
Eka point ekak nemeyne karu mantrithuma. Eka raya kiya hari yanakan yanna neme yanne. හරි බොහොම සුටි අපි ඒකට වොට් ගන්න. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි මම විශ්වාස කරන ඔබතුමා ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා. නමුත් මේ මොහොත වෙන විට ගරු කථානායකතුමනි මේ වැට් එක වැඩි කිරීම බලපාන්නේ අපේ රටේ දරු පරපුරට මව් පරපුරට පුරවැසි පරපුරට මරණයටත් වැට් එක ගහනවා ආදාහණයටත් වැට් එක ගහනවා මලමිනියටත් වැට් එක ගහනවා
ඒක යුවාදී දෙගන්න ඒක යුවාදී ගන්න බොහොම ස්තුතියි හයි කතා කරන්න එපා මේ වෙලාව යුවා තම්නාසල බෝට් එකක් කිල්ලුවා දැන් බෙල් එක වදිනවා
ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාම ආසන වල ඉඳගන්න දැන් ඡන්දය පාවිච්චි කරන අවස්ථාව. පක්ෂ උදවිය කොළපාටත් විපක්ෂ උදවිය රතුපාටත් භාවිත කරනවා. මගේ නම නිවැරදිව තිරේ ලකුණු වෙනවද කියලා බලන්න. කරුණාකර මන්ත්‍රීතුමාලා ඉඳගන්න තමුන්ගේ ආසනවල. සියලුම දෙනාම ඡන්දේ පාවිච්චි කර අවසානයිද බැරි වුණු කෙනෙක් මගේ වම් අත දකුණු අත පැත්ත ඉස්සෙල්ල කතා කරන්න. ජයන්ත වික්‍රමසිංහ වීරසිංහ මැතිතුමා
පක්ෂයි
මගේ වම් අත පැත්තේ
ෆෞසි
මන්ත්‍රීතුමා පක්ෂයි. දැන් ඡන්දේ පාවිච්චි කළ අවසානයි. දින න්‍යාය පත්‍රයේ අංක 1 දරන යෝජනාව පක්ෂව ඡන්ද 92යි විපක්ෂව ඡන්ද 41යි වැලකී සිටි 1 ඡන්දයයි යෝජනාව වැඩි සංජයෙන් සම්මතයි. අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ
ගරු කථානායක තුමනි රාජ සේනාරත්න පදනම සංස්ථාගත කිරීමේ අනත් කෙටුම් පත මම අද දින ඉදිරිපත් කරමි.
යෝජනාව විස්තර කරන්න. යෝජනා විස්තර කරන්න කවුරු හරි.
අර කථානායකතුමනි එහෙම ස්ථිර කරනවා.
ඔව් මහින්දානන්ද අරගමගේ මැතිතුමා ඉක්මන් කරන්න.
ගරු කථානායකතුමනි මීට දින 3කට කලින් මා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද ලේඛනයක් මම සභාගත කරලා නැහැ හැන්සාඩ් එක චෙක් කරා කියලා විපක්ෂ නායකතුමා කියලා තිබ්බා. ඒ නිසා මම සංස්කෘතික අරමුදලේ විමර්ශන වාර්තාව ත්‍රිපුත්කල විනිසුරු මණ්ඩල විසින් අත්සන් කරන ලද විමර්ශන වාර්තාව සභාගත කරනවා. එතුමා කිව්වා එහෙම එකක් නැහැ කියලා. ඒ නිසා හැමදාම බොරු කියන විපක්ෂ නායකතුමාට මේකත් සභාගත කරනවා. එතකොට එතුමා මේක බලා ගන්නවා.
විජේදාස රාජපක්ෂ ඇමතුමා, ගරු කතානායකතුමනි, ඔබතුමාට මතකයි ගිය සඳුදා දිනේදී මේ Sunday Times පුවත්පතේ පළ කරපු කාරණයක් පිළිබඳව මම මේ ගරු සභාව දැනුවත් කිරීමක් කරා. අවාසනාවකට වගේ අද දිනේදීත් ඒහා සමාන කරුණක් පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ සිළු දෙනාගේ අවධානය යොමු කරනවා. මේ ඊයේ දිනේදී ඉරිදා දිනේදී Sunday Times පුවත්පතේ මැදපිටුවේ Constitutional Council the crisis continues කියන මාතෘකාව යටතේ දීර්ඝ ලිපියක් සඳහන් වෙනවා ගරු කතානායකතුමනි. එහි සඳහන් කරනවා Justice Minister submits new set of rules in 3-page document after Speaker withdraw 58-page set of rules. Again it says, AG says even Justice Minister's proposal contravenes Constitution. ගරු කතානායකතුමනි, මේ ලිපියේ පොදුවේ ගත්තම, සමස්තයක් විදිහට ගත්තම මේ ලියපු ලේඛකයාගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව අවතක්සේරුවට ලක් කරන්න, ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධව වැරදි තොරතුරු මේක ඉදිරිපත් කරලා තියෙනවා. ඉක්බල් අතාස් කියන මාධ්‍යවේදියා මගෙන් දුරකථන ඇමතුමක් දීලා අහපු එකම කාරණේ තමයි මම ව්‍යවස්ථාදායක සභාවට යෝජනාවක් දීලා තියෙනවද කියලා. ඒ පිළිබඳව මම ඔහුට සඳහන් කරා දීලා තියෙනවා කියලා. නමුත් ඔහු මේ පුවත්පතේ සඳහන් කරනවා ගරු කතානායකතුමනි, මේ මම ලබා දීපු යෝජනාත් ගරු නීතිපතිතුමා විසින් විවස්ථා විරෝධී කියලා තීන්දුව කරලා තියෙනවා කියලා. මම ගරු කතානායකතුමනි වගකීමෙන් කියන්නේ, ගරු නීතිපතිතුමා මම දීපු එම යෝජනාවලි අදට දැකලත් නැහැ. එතකොට අනිත් පැත්තෙන් කියනවා ව්‍යවස්ථාදායක සභාව යම්කිසි ආකාරයක අවතක්සේරු කරන ආකාරයේ කාරණයක්. අනිතක මම දන්න විදිහට මේ කියන ආකාරයේ ව්‍යවස්ථාදායක සභාවේ අර්බුදයක් ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ රටේ සමහර මාධ්‍යවේදියෝ ඉන්නවා උදුම සතුටක් ලබනවා මේ රටේ හොඳ දෙයක් වෙන්න යනවා නම් ඒක වලක්වලා ඒක කඩාකප්පල් කරලා උදුම සතුටක් ලබනවා. ඉතින් මේ වගේ මේ Sunday Times පුවත්පත වගේ මේ රටේ ජනතාවගේ යම්කිසි ගෞරවයක් දිනාගත්ත පුවත්පතක කතෘවරයාගෙන් මට මේ මාධ්‍යවේදීත් එක්ක රණ්ඩු කරන්න උවමනා නැහැ ගරු කතානායකතුමනි. මේ රටේ පාඨකයෝ තීන්දුව කරයි ඊට පස්සේ මේ වගේ පුවත් පළවෙන පුවත්පත් කියවන්න ඕනද නැද්ද කියලා, මේවා මිලදී ගන්න ඕනද නැද්ද කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා අඩුගානේ මේ පුවත්පතේ කතෘවරට දැනුම් දෙන්න මේ වගේ අසත්‍ය රට මුළු රටම නොමග යවන වැරදි තොරතුරු මේ වගේ පුවත්පත්වල පළ කරන්නට එපයි කියලා. බොහොම ස්තුතියි විශාල. ඔව් විපක්ෂ නායකතුමා.
ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉතාමත්ම වැදගත් කරුණක් එතුමා ඉදිරිපත් කරේ. ඒකත් එක්ක මම ඔබතුමාගෙන් අවසරය ගන්නවා මේ ව්‍යවස්ථාදායක සභාව ගැන සහ එහි ක්‍රියාත්මක වීම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. පළවෙනි දේ තමයි ඔබතුමාගේ සභාපතිත්වෙන් දරන ව්‍යවස්ථාදායක සභාවේ ඒකේ rules and procedures regulasi සකස් කිරීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථාදායක සභාව. ඒක ජනාධිපතිතුමාට, එහෙම නැත්නම් ඇමතිවරයෙකුටවත්, එහෙම නැත්නම් වෙනත් බාහිර පුද්ගලයෙකුට ඒ අයිතිය නැහැ. ඒ වගේම මම කියන්න කැමති ගරු කතානායකතුමනි, හැමදාම මේ සභාවේ කතා වෙන දෙයක් තමයි ව්‍යවස්ථාදායක සභාවේ අවසාන සමාජිකවරයා. ඒ සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාව පත් කිරීම අපිත් එකඟ වෙලා තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ හැමෝගෙම එකගත්තේ තියෙනවා ඒ පත් කිරීමත් ක්‍රියාත්මක කරන්නට ඕන. අනික් කාරණාව තමයි පැහැදිලිවම අනික් ආයතන දැනගන්නට ඕන ව්‍යවස්ථාදායක සභාව කියන්නේ තමන්ටම අන්‍යෝන්‍ය භාවයක්, තමන්ටම නිදහසක්, අයිතියක්, ව්‍යවස්ථාපිත බලයක් තිබෙන ආයතනයක්. ඒ නිසා ඒකේ rules and procedures නිර්මාණය කරන්නේ අපි. ඒ වගේ මම අවසාන වශයෙන් මම මේ කාරණාව කියන්න ඔබතුමාගෙන් අවසරය ගන්න, මොකද මෙතුමත් මාධ්‍ය ගැන කතා කරා. මම මාධ්‍ය කියන වචනය පාවිච්චි කරන්නට යන්නේ නැහැ. මේ ඇත්තටම
ජඩ බොරු ප්‍රචාරක වැඩ කටයුතු කරන ආයතන වගේක් එකට එක්කහුව වෙලා ආණ්ඩුවෙන්ද කොහෙන්ද කප්පන් අරගෙන ඒ අය කියාගෙන යනවා රනිලුයි සජිතුයි එකතු වෙනවයි කියලා. රනිලුයි සජිතුයි කිසිම දවසක එකතු වෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය මම මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරනවා. දැන්වත් කප්පන් ගන්න ජඩ මාධ්‍ය මේ බොරු ප්‍රචාර ක්‍රියාත්මක කරන්න එපයි කියලා මම ඒ අවස්ථාවේ
ප්‍රකාශ කරනවා. ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා.
කතානායකතුමනි මම පොඩි ප්‍රශ්නයක් අපේ විදුලි බලපතුමත් ඉන්න නිසා දැන් පෙරේදා වුණ විදුලි බිඳ වැටීමත් එක්ක විශේෂයෙන්ම අපේ රටේම තිබිච්ච විශාල ව්‍යාපාර සංඛ්‍යාවට විශාල බලපෑමක් සිද්ධ වුණා. පුද්ගලිකව ලක්ෂ ගණනක් මිනිස්සුන්ට බලපෑමක් සිද්ධ වුණා පැය ගණනක් එක වෙනම කාරණයක්. හැබැයි සාමාන්‍යයෙන් රුපියල් 800ක් රුපියල් 800ක් ගෙවන්න බැරි මිනිස්සයාගේ ලයිට් එක කපලා රුපියල් 3000ක් ඔබතුමාලා අය කරනවා. මම අහන්න කැමතියි මහජන උපයෝගිතා කොමෙන් සභාවට බලය තියන කරු කතානායකතුමනි මෙවැනි කාරණයක් සම්බන්ධව වුණ පාඩුවට. මොකද හේතුව සාමාන්‍යයෙන් අපිට මොනවාරි ප්‍රශ්නයක් වුණාම උදව් කරන්න කවුරුත් නැහැ. හැබැයි මේ බිඳවැටීම තුළ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ට සිද්ධ වෙච්ච පාඩුවට කිසිදු කෙනෙක් වගකීමක් බාරගන්නේ
නැහැ.
මේ මහජන උපයෝගිතා කොමෙන් සභාව සම්බන්ධව ඔබතුමාලා කතා කරලා යම් සහනයක් දෙන්න බලාපොරොත්තුවක්
තියෙනවා.
ව්‍යවස්ථාදායක සභාවේ දැන්ට පිරවිලා නැත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ුත් නොවන ප්‍රධාන විපක්ෂයටත් අයිති මන්ත්‍රීවරුන් නොවන විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් නියෝජිතයා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. විපක්ෂ නායකතුමාට එහෙමනම් යෝජනා කරන්න කිසිම අදාළත්වයක් නැහැ. ඉතින් ඒ කාරණේ සම්බන්ධයෙන් TNA සංවිධානයේ එකනමක් යෝජනා කරලා තියෙනවා. අපි තව නමක් යෝජනා කරලා තියෙනවා. ඔබතුමා කැඳවල එකඟතාවක් හදන්න. අපි කියන්නේ එකඟතාව මතකට එකඟතාවක් ගොඩනගීම සඳහා සාකච්ඡාවක් කැඳවන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි. ඔව් විජේදාස රාජපක්ෂ මහත්තයා.
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළා වගේම අපි ආණ්ඩු 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නකොට ඒක ඇතුළත් කරපු ප්‍රතිපාදන අනුව ව්‍යවස්ථාදායක සභාව මුළුමනින්ම ස්වාධීන ආයතනයක්. ඒකට කාටවත් මැදිහත් වෙන්නවත් අපිට මැදිහත් වෙන්න උවමනාවක්වත් නැහැ. නමුත් ඒ සංශෝධනය ඉදිරිපත් කිරීමේදී බලාපොරොත්තු අරමුණු කුමක්ද කියලා අපි පැහැදිලිව විග්‍රහ කරගෙන තිබුණ නිසා ඔබතුමාලගේ ඒ ව්‍යවස්ථාදායක සභාවට සහාය දීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරා මිසක් ඒක මේ මගේ රීති පද්ධතියක් විදියට පිළිගන්න කියලා කරපු ඉදිරිපත් කිරීමක් නෙවෙයි.
බොහොම ස්තුතියි. ඔව් ඔව් මනෝ ගණේෂ් මන්තුමා ඉක්මන් කරන්නේ.
අදනාගතුමනි තිරානාලස් සැබැත්තුමා ඉන්නවා කියලා ඉතනවා. ඉතින් ප්‍රශ්න කරලා තියෙන්නේ ද කිරිලබන වෙල්ලවත දෙයිවල බම්බලපිටිය නාරාම පිට කොටේ එන මට්ටක්කුලිය මෝදර මේ පොලිස් වාසමල ජීවත් වෙන දෙමළ ජනයාව ඉලක්ක කරගෙන නැවත පොලිස් ක්‍රියාපංචි කිරීමක් සිදු වෙනවා. මේ ෆෝරම් දෙන්නේ ඔක්කොම සිංහල වාසාවෙන් විතරයි. මේ කරන්න මට දන්නවා 1868 අංක දරන පොලිස් ආඥා පනතේ 76 වෙනි වගන්තිය යටතේ. ඒක දන්නවා. ඉතුමාගේ පොලිසිය ඒ වගේ ඉතුමාගේ මේ දේශපොත් එන්නකොන් මාතාගේ නව පොලිසිය ඒ කරනවා. නමුත් ඒකලට දන්නේ නැහැ රටේ ව්‍යවස්ථාව. රටේ ව්‍යවස්ථාව තියන්නේ රටේ ජාතික භාෂා සහ රාජ්‍ය භාෂා දෙකක් තියෙනවා. දෙමළ සහ සිංහල. ඔක්කොම දෙන්න සිංහල විතරයි දෙන්නේ මේකලනම්. ඒක බරි දැරි සෙකන්ඩරි. ප්‍රයිමරි ඉස් වයිස් දිස්. එයි මේ කරන්නේ මේක. මේ කරන්නේ මේක. මේ පොලිස් රාජ්‍යද මේක? කාගේ පොලිස් රාජ්‍යද? ඔබතුමාගේ තිරානැලස්ගේ පොලිස් රාජ්‍යද නැත්නම් වික්‍රමසිංහ මහතාගේ පොලිස් රාජ්‍යද නැත්නම් දේශවන්ත දෙන්නගොන්ගේ පොලිස් රාජ්‍යද මේක? ඒ කාරණා මේකද? මෙරට යුද්ධයක් නැහැ. මේ තෝ රුද්ධිය අවසන් කරා. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධය අවසන් කරා කියලා විතර මෙතන වෙලා කිව්වා. යුද්ධය නැහැ දැන්. ත්‍රස්තවාදයක් නැහැ. ඒ ගෙවල් ගාන යන්නේ. ද පොලිසියට බුද්ධියාංශික අංශයක් තියෙනව නේද? දැන් මගේ යුනිට් එකේ ඉන්න මං ගැන තොරතුරු දෙන එක කෙනෙක් කියලා මට දන්නවා. මේ ඇමතිවරුන්ගේ ඔක්කොම දන්නවා. පොලිසිය ඉන්නවා. දන්නවා ප්‍රශ්නේ අපි වැරදි කරන්නේ නැහැ නේ. ඒක බයක් නැහැ. ඉතින් ඒව කරන්න පුළුවන් නම් පොලිසිය ඒ වැඩ කරන්න ඕන. ඒ වෙනුවට පොලිසිය ඇවිල්ලා ගෙවල් ගාන ගිහිල්ලා අපි මෙතිවර කාලේ යනවනේ අපි. හද නැගිතුමා දොරෙන් දොරට ගිහලා ගෙඩෙන් ගෙරෙන් ගිහලා කොළ බෙදෙනවාගේ කොළ දෙනා මේකලන් ගිහිල්ලා. ග්‍රාම නිලධාරියෙක් වැඩ කරන්න ඒවා පොලිසිය. පොලිසිය වැඩ කරන්න. බය කරන්න මිනිස්සු. මොනවද කතා නැගිතුමා මේක ප්‍රශ්නය. දැන් එතන එන තොරතුරු ටික මන ආන තොරතුරු බලන්න. සමු රම ඉල්ලනවා. ජාති අදුරපද අංක ඉල්ලනවා. ඊට පස්සේ ආගම ඉල්ලනවා. හයි ආගම ඉල්ලන්නේ ඇයි? ද දීපාවලි ගියා. ක්‍රිස්මස් එකට සුභපතන්නද? පොංගල් සුභපතන්න දාන්නේ. නැත්නම් ඊට පස්සේ ජාති ඉල්ලනවා. බර්ත්ඩේ ඉල්ලනවා. ඇයි? බර්ත්ඩේ කතා කරලා ඒකලන්ට මේ සුභපතන්නද? ඔය ආනවා. ඇයි මේ ඊට පස්සේ පිරිමිද කාන්තාවද කියලා ආනවා.
ඊට පස්සේ රිලේෂන්ෂිප් එක ගන්නවා. රිලේෂන්ෂිප් එක ගන්න ආනකොට ප්‍රධාන ප්‍රවේශියාගේ මූලික ප්‍රවේශියාගේ සමග රිලේෂන්ෂිප් ගන්නකොට අපිට දෙනවනේ පොලිසිය පොලිසියට දෙන මේක පොලිසියට දැන් මේ රටේ තියෙන පාතාලේ සමග ඈ මංගොල්ලේ සමග ඈ ගෙවල් කරන මිනිස්සු සමග සම්බන්ධතාව තියෙනවා පොලිසියට. මට දන්නවා ඒක ඔප්පු වෙලා තියෙනවනේ. මම කියනවා සෑම පොලිසිය එහෙම කියලා කියන්නේ නැහැ. මේ පොලිසියේ 99 කොඳ මිනිස්සු ඉන්නවා. ආවංකභාව තියෙන, කැපවීම තියෙන අපිට ආදර කරන පොලිසිය මම පොලිසිය රටපඩේ පොලිසිය කතා කරනවා. පොලිසිය හොඳ මිනිස්සු ඉන්නවා. 1ක් කැපි ඉන්නවා. ඒ නිසාම අපිට බයක් තියෙන ජනතාවට. අපේ ජනතාවට බයක් තියෙනවා. හෙයි අපි පෞද්ගල තොරතුරු දෙන්නේ ඔයගලන්ට. හෙයි දෙන්නේ. හෙයි දෙන්නේ. ඒ පොලිසිය මොබයිල් ෆෝන් නම්බර් තියාගෙන ඕන වෙලාවට කරන්න බලන්න දන්නවනේ.
හරි.
කරන්න පුළුවන්. දැන් මේ පාර්ලිමේන්තුවේ බලන්න 225ක් ගඩට දාන්න ඕන කියලා කියනවනේද? මට දුකයි නේ මම කරව අපරාධයක් නැහැ. මගේ බොරුවක්
නැහැ.
මම ඔක්කොම කරන්නේ. එහෙම නම් ඔක්කොම පොලිසියට මෙනවා එහෙම මගේ.
හරි.
එහෙම එහෙම කියන්නේ. ඒ නිසා කරුණා කරලා දැන් ඇමතුමා ඉන්න ඇමතුමා ඔබතුමා හොඳ මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ. ඒක හොඳ පොලිසිය නිලධාරීන් ඉන්නවා. ඔක්කොම කියන්නේ නැහැ. මම කියනවා මම කරන්නවා මේක. නවත්තන මේක. මේක ඉලක්ක කරන්නේ දෙමළ ජනයා ඉලක්ක කරන්නේ.
ඔබතුමාගේ
අදහස.
ගරු කතානායකතුමනි
එමෙතුමාට උත්තර දෙන්න දැන් ඉක්මන් කරන්න ගරු මන්ත්‍රීතුමා දැන්
කාලය
නැති කරන්න නැතුව
ස්ටෙප් ෆිනිෂ් ස්ටෙප් ෆිනිෂ් පොඩකින් ඉවර කරලා නැ මේක මම ඊතමානි බෑ උතුමන් දවස් දුනකට ඉස්සර කිව්වා පාර්ලිමේන්තු රේස් කරන්න පෙර මම කරදර කරන්නේ නැහැ පාර්ලිමේන්තුවේ උතුමන් කිව්වා උත්තර දුන්නේම නැ උත්තර දුන්නේම නැ ඇයි මගේ ජනතමට කෝල් කරනවා මම මේට වර බරපතල කාලේ සුදු වෙන වල උස්සන් අරපු උස්සන්ගේ කාලේ එක්සා ජුඩිෂියල් කිලින්ග්ස් මිච් කාලේ එක්පොස් එක්පොසුන් මිච් කාලේ මම ජාතික මිනිහෙක් නෙවෙයි මං සඩන් කරව දෙනදලා සඩන් කරව මිනිහෙක් මම දාල දුවන්නේ නැහැ එතකොට මගේ චන්දදායකයෝ මට කියනකොට මම පෙළ සිටිනවා මම ඒ නිසා ස්කර්ෂ කරන්න බෑ එක නවත්තන්න එක ඕගොල්ලෝ පොලිසි ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා වැඩ කරන්න
මම අදහස් ඉදිරිපත් කරා
දැන් කරන්න මේ කරන්න එපා
බොමි සුටි
උත්තරයක් මට අවශ්‍යයි
එමෙතුමා කියන්නේ ඉක්මනට
ගරු කතානායකතුමනි මනෝගෂ නනේෂන් මන්ත්‍රීතුමා අමු බොරුවක් කිව්වේ ඉස්ලාම දෙමළ ගෙවල් වලින් පමණක් මේ දේ කරනවා කියලා මම මෙතුමාට ගියපාරත් ওই ප්‍රශ්නේ කිව්වහම මම මෙතුමාව පුද්ගලිකව හම්බු වෙච්ච වෙලාවෙත් මම ඔක්කොම ෆිගර්ස් හිටන් දුන්නා දැන් කොළඹ ගත්තොත් උදාහරණයකට අපි දැනට 90%ක් ජනගහනය රෙජිස්ටර් කරලා ඉවරයි ඒකේ සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඉන්නවා එතකොට මේ ෆෝම් එක පුරවන්න පටන් අරන් තිබ්බේ මේ අද ඊයේ මං ආවට පස්සෙවත් නෙමෙයි අවුරුදු ගාණක් තිස්සේ යුද්ධ කාලෙත් කරලා තිබුණා එතකොට මෙතුමත් ඒ ආණ්ඩුවේ ඉන්නකොට එතකොටත් කරලා තිබුණා ඉතින් ඒකින්ද ගරු කතානායකතුමනි අපිට දැනගන්න ඕනේ යම් කිසි කෙනෙක් පිටපලාතක ඉඳලා එහෙ මොන හරි වැරද්දක් කළා කොළඹට ඇවිල්ලා ගෙදරක හැංගිලා ඉන්නවනම් එක්ක කොළඹ එක්කෙනෙක් බදුල්ලට ගිහිල්ලා ඉන්නවනම් අපි රෙකෝඩ් එකක් තියාගන්න හදන්නේ ඊ පුද්ගලයෝ ඉන්නේ කොහෙද කියන එක. ඉතින් ඒකේ කිසි වැරද්දක් නැහැ. අපි ඒකේ ගන්නේ නම මේ කිව්වා වගේ ආගම හන්නේ ඒක බොරු. හරි? ඒකත් බොරු. නැහැ. අපි ආගම හන්නේ ජාතිය පමණයි අහන්නේ. එතකොට මේ ඕක ගියපාරක් මේ පාර්ලිමේන්තුවේ කෑ ගැහුවා දෙමළ ගෙවල් වලින් පමණයි මේක ගන්න කියලා. අමූලික බොරුවක්. මෙතුමාට ඕනේ නම් මෙතුමාට මම දෙන්නම් සාකච්ඡාවක් සියලු දේ ගෙනල්ලා අපි ඉඳගෙන කතා කරමු ওই මංග ෆිගර්ස් ටුයි ඔක්කොම පෙන්වන්නම්. හරි? ඒකින්ද ගරු කතානායකතුමනි මේක දෙවනි පාරද තුන්වෙනි පාරද මේ පාර්ලිමේන්තුවේ මෙතුමා මේ ප්‍රශ්නේ මේ ගේන්නේ. ඉතින් ඒකින්ද අපිට ඒ කරන එක නවත්තන්න බෑ ගරු කතානායකතුමනි අපි සිකියුරිටි එක ගැන බලනවා නම් අපි ඒක කරනවා අපි ඒක කරුවා දැන් මගේ ගෙදරට ඇවිල්ලා කවුරු හරි ගත්තොත් විස්තර ටික අපි දෙනවා අපිට හංගන්න දෙයක් නැහැ ගෙදර ඉන්නේ කවුද කියන එක විතරනේ දැනගන්න ඕනේ
සීරෝ නැගිටිනවා ඒකයි ඔව් මලෙන් ඔබතුමාට උත්තර දුන්නනේ ඔව් මනෝගණිෂන් මන්තු
මේමනේ දැන් මෙතන එතුමා මගාරිනවා මේ කොලකැලි මේ පෝරම තියෙන සිංහල භාෂාවෙන් පමණයි දැන් therefore they is policies violating the constitution එක උත්තර දුන්නෙම නැහැ හරි දැන් හරි දැන් නැහැ කියන ඔබතුමා දැන් පොඩ කියනකො පොඩ මම
දෙන්නේ නැහැ
නේ අපිට finish එක අනිත් එක අන්නේ ඇත්ත යුද්ධය අවසන් කරපු ඉඳපු ජනපත මෙතන ඉන්නවා. යුද්ධයක් නැහැනේ. යුද්ධ කාලේ කියලා කිව්වා තුමා. ඒක යුද්ධ නැහැනේ දැන්. දැන් ඇයි? දැන් පොලිස් රාජ්‍යද මේක?
හරි හරි. පොලිස් රාජ්‍යය එමෙතුමා උත්තර
දෙන්න. කරන්න එපා ඒක. කරන්න එපා ඒක.
ඉතින් හරියමතුමා දැන් තමයි කාලේ නාස්ති කරන්න බෑ මෙතන.
ගරු කතානායකතුමනේ ගරු කතානායකතුමනේ
ගාන දීලා තියෙනවා කොමිසුති
ගරු කතානායකතුමනේ මම මේකට දිගින් දිගට පිළිතුරු දෙන්න යන්නේ හැබැයි මෙතුමා කියනවා නම් සිංහලෙන් විතරක් ෆෝම් එක ආවා කියලා මම ඒක ගැන හොයලා බලලා ඒක මම නිවැරදි කරන්නම් ඉතින් ඒක තමයි කියන්නේ ඒක නිවැරදි කරන්නම් කියලා මේ ඒක නිවැරදි කරන්නම් ඉතින් දැන් මෙතුමත් පිළිගන්නවා යුද්ධ කාලේ තිබුණා මේක දිගටම තිබුණ ප්‍රශ්නයක් මේ ඒකින්ද අපි දිගටම යුද්ධ නැති වුණත් වෙන ක්‍රයිම්ස් ඇති වෙන්න වැඩි වෙලා තියෙන්නේ මේ රටේ ඉතින් ඒකින්ද අපි දැන් අලුත් පද්ධතියකුත් හදනවා මේ හැම එකම මේ කම්පියුටරයිස් කරලා ඕන එක්කෙනෙක් ඕන වෙලාවක හොයාගන්න පුළුවන් විදිහට ඉතින් අපිට මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා නම් අපි ඒක කියනවා අපේ මේ හතර දෙනා අපේ ගෙදර ඉන්නවා කියලා
හරි බොහොම ස්තුතියි අමතුමා බොහොම ස්තුතියි ඔව් පේජමෙන්තුමා ඔබතුමාට අවශ්‍ය කාලය දීලා තියෙනවා ඔව් මන්ත්‍රීතුමා හිතා ඉක්මනට කියන්න
මයික් එක
දීලා තියෙන්නේ
ගරු කතානායකතුමනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලංකාවට වැඩම කළ පින්බිම මිහින්තලේ පුදබිම එදා දේශපාලනික වශයෙන් මොන මතිමතාන්තර තිබ්බත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදියට ඒ පුදබිම සංස්කරණ කටයුතු වලදී දේශපාලනයේ හෝ නායක හාමුදුරුවෝ දරන මතය පැත්තක තියලා ඒ කටයුතු සම්බුද්ධ ශාසනයේ සංකේතය වෙච්ච මිහින්තලේ පුදබිමේ සිද්ධ කරා එහෙන් දැන් අද වෙනකොට ඒ සංවර්ධන කටයුතු කරපු හමුදාව ඉවත් කළා තියෙනවා මේ සම්බන්ධව ඇතරම මේ සංවර්ධන කටයුතු නතර නොකර ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳවත් අද වාරිමාර්ග අමාත්‍යංශයේ වැල්ශීෂයේදී මට කතාව ලබා දෙන ලෙසත් මම ඉල්ලා සිටිනවා
හරි බොහොම ස්තුතියි
වෙලාව ලබා දෙන්න කියන
මට
දෙන්න
ගරු කතානායකතුමනි මේ වෙලාවේ බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම හල්දුම්මුල්ල ප්‍රාදේශීයලකම් කොට්ටාෂයට අයත් කැලිපනාවල වගේම තවත් ගම් රැසක් නායමින් පවතිනවා ඒක නිසා හදිසි තත්ත්වයක් ඇත්තරම බදුල්ල දිස්ත්‍රික්කයට ඒ වගේම පස්සර ප්‍රාදේශීයලකම් කොට්ටාෂිත් ඒ වගේමයි ඒක නිසා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා ඒ ප්‍රදේශයට ආපදා කළමනාකරණ කටයුතු වලට සම්බන්ධ කරගෙන
ඉල්ලා සිටිනවා
Point of order. කරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ මං කියන්න කැමති මිහින්තලා පුදබිමේ ගරු නායක ස්වාමින්වන් වහන්සේ ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය මේ හැම දෙනක් සමග 250ක් පමණ ඒ අති උතුම් පුදබිම රැකගන්නට ආරක්ෂා කරන්න ලොකු වැඩකටයුත්තක් කරා. එතකොට ගරු කතානායකතුමනි සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ සහ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක් හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් අල්ලගෙන තියෙනවා. ඒ අල්ලගෙන ඒ අයව පොලිසියට බාර දීලා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එහෙම නැතු මේ ස්වාමින්වන් වහන්සේ මේ අල්ලගත්තු දෙන්නෙක් නෙමෙයි. එතකොට ගරු කතානායකතුමනි ඒක පිළිබඳව පරීක්ෂණ පවත්වලා සත්‍යයේ සොයනවා වෙනුවට රජයේ අරගෙන තියෙන පියවරක් ඒ පුදබිමේ හිටපු 250ම ඉවත් කරන්න. ඒක හරි අසාධාරණයි. ඒක වැරදි.
පක්ෂනායකතුමා ඊයේත් අපි කාලනේදී විනාඩි 12ක් විතර
මම ඊයේ පොඩ්ඩක් ඉන්නකෝ මම ඊයේත් ඉල්ලීමක් කරා ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා නීතිය හා සාමය සම්බන්ධ පබ්ලික් සෙකියුරිටි සම්බන්ධ ගරු මන්ත්‍රීතුමාගෙන් ගරු අමාත්‍යතුමාගෙන් කරුණා කරලා මේ નિયમિત ආරක්ෂාව ආපහු ලබා දෙන්න. ඒක අනිවාර්යයෙන්ම කටයුතු කරන්න. දෙවෙනි කාරණාව. ගරු කතා නැහැ. දෙවෙනි කාරණාව. මේ මනෝ ගණේෂන් මැතිතුමා ඉදිරිපත් කරපු කාරණාව බොහොම සංවේදී කාරණාවක්. ඒ කියන්නේ මේ රටේ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තුල ඒ යාන්ත්‍රණය හරහා මං හිතන්නේ ඔය පුද්ගලින් සිටින තැන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල
මේ සිවිල් සමාජය තුල සිවිල් ක්‍රමවේදය තුල ක්‍රියාත්මක කරන්නට ඕන. ඔව් අපිට ජාතික ආරක්ෂාව වැඩගත්. ඒ වගේම අපිට අවශ්‍යයි අපරාධ අවම කරන්න. නමුත් මේ මනෝගණේෂන් මැතිතුමා කියන ආකාරයට යම්කිසි අසාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා නම් මං හිතන්නේ වාද විවාද කරගන්න අවශ්‍ය නැහැ. අපේ මනෝගණේෂන් මැතිතුමාටයි මේ නීති සාමය පබ්ලික් සිකියුරිටි ඇමතිතුමාටයි විනිවිද භාවයෙන් යුක්ත වූ සාකච්ඡාවක් කරලා මෙහෙම දෙයක් සිදු වෙනවා නම් පොලිසියෙන් මං හිතන්නේ පොලිසියේ රාජකාරිය එක නෙවෙයි පුද්ගලින් ලියාපදිංචි කරගෙන ඒ කරන සිවිල් ක්‍රියාදාමය තුළ එය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී කියන එක
මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හරි ගරු ඔව්
ඉඩ දෙන්න
මේ මේ කාරණේ දුරදිග යනවා
විනාඩි දෙකයි ඕනේ කතානායකතුමනි.
ඔව්
කතානායකතුමනි මිහින්තලේ පුදබිමේ මේ 252ම ආරක්ෂක කටයුතු වල නෙවෙයි නිරත වෙලා හිටියේ. මේ 252 දෙනා ඉවත් කර ගැනීම නිසා පන්සලේ පුදබිමේ ආරක්ෂාවට කිසිම හානියක් බාධාවක් නැහැ. මම ඒක ඊයේත් කිව්වා. නාවික හමුදාවේ 103ක්, හමුදාවේ 48ක්, සිවිල් ආරක්ෂක බලකායේ 100 දෙනාම යොදවලා තිබුණේ ආරක්ෂමය කටයුතු සඳහා නෙවෙයි. ආරක්ෂාව සැපුවේ පොලිසියෙන්. පොලිසියේ දැනටත් 30ක පමණ ප්‍රමාණයක් ඒ ස්ථානයේ ඉන්නවා. ඒකේ කිසිම ඉවත් කිරීමක් කරලා නැහැ. පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා පොලිසිය බාර අරගෙන තියෙනවා. ඒක
විශ්වවිද්‍යාලයට
යනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට හමුදාව හෝ වෙනත් කාරණා